අලුත් සුළඟින් උස්ම ගන්න අලුත් ගඟුලින් දිය ලබන්න අලුත් රසකින් පලනෙලන්න
ශ්‍රී ලංකා
ඔබත් රටත් රැකින පෙරට
ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනය
අයිපවන් සුබ උදෑසනක් ඔබට. අදත් අපි ඔබ හමුවෙනවා අගහරුවාදා දවසේ සුභාරති සංවාද මණ්ඩපෙන්. අපි අද අවධානය යොමු කරන්නේ රාජ්‍ය සේවාවන් වඩාත් ඵලදායීව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. කතාබහට එකතු වී සිටින්නේ ජනාධිපති සහකාර ලේකම්, ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ වැඩබලන අධ්‍යක්ෂ වරුණ ශ්‍රී දඩපාල මහතා සමගින් ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු චින්තක රණසිංහ මහතායි.
රජයෙන් සපයන පුරවැසි සේවා පිළිබඳ තොරතුරු සැනකින් දුරකථනය ඔස්සේ ඔබ වෙත. අමතන්න 19:19 රාජ්‍ය තොරතුරු
19:19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පිළිබඳව මේ වන විටත් ඔබ හොඳින් දන්නවා. මේ වන විටත් රාජ්‍ය ආයතන 120ක පමණ තොරතුරු ඊට ඇතුළත් කර තියෙනවා. දිනකට 19:19 අමතන පිරිස 10 වෙනවා. 19:19 මගින් රාජ්‍ය ආයතනවල ඔබට අවශ්‍ය තොරතුරු ලබා දීමට අමතරව යම් රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට යාමේදී ඔබ යම් අපහසුතාවයකට පත්වුවහොත් ඒ පිළිබඳව පැමිණිල්ල කරන්නත් 19:19 මගින් දැන් ඔබට අවස්ථාව කර දී තිබෙනවා. ඒ අනුව අන්තර්ජාලයේ ඔස්සේ www.gic.gov.lk විපඩවයට පිවිසීමෙන් මෙසේ පැමිණිලි කිරීමට ඔබට පුළුවන්. අන්තර්ජාල පහසුකම් නොමැති කෙනෙකුට ළඟම පිහිටි නැනසල මධ්‍යස්ථානයකට ගොස් මේ පහසුකම ලබා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ලිපි ඔස්සේ මෙවැනි කටයුතු කිරීමෙන් සිදුවන ප්‍රමාදයන් මගහරවා ගැනීමට මේ ක්‍රමයේ මගින් හැකියාව ලැබෙනවා. එසේම ජනතාව යොමු කරන පැමිණිලිවලට දින 3ක් ඇතුළත අදාළ අංශ මගින් පිළිතුරු ලැබීමත් විශේෂත්වයක්. ඉතින් මේ ව්‍යාපෘතිය මගින් සිදුවන්නේ රාජ්‍ය ආයතනවල කටයුතු සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කිරීම මගින් එම කාර්යයන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට අදාළ අංශ දැනුවත් කර ඔවුන්ද තොරතුරු හා සංනිවේදන තාක්ෂණයෙන් සවිඵල ගැන්වීමයි. ඉතින් දැනට ක්‍රියාත්මක ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව පවා පිළිගෙන තිබෙනවා තොරතුරු තාක්ෂණයේ පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට යොදා ගැනීමට. එම සභාව පවා මේ ව්‍යාපෘතිය ඉතාමත් අගේ කොට තිබෙනවා. ඉතින් අප ඒ නිසාමයි අද දවසේදී රාජ්‍ය සේවාවන් වඩාත් ඵලදායීව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියන කාරණේ ගැන කතා බහ කරන්නේ. ඉතින් අප මුලින්ම අවධානය යොමු කරන්නට කැමති ජනාධිපති සහකාර ලේකම්, ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ වැඩපළන අධ්‍යක්ෂ වරුණ ශ්‍රී දනපාල මහතාගෙන් කොහොමද මේ කාර්යාවලිය සිත වෙන්නේ කියලා.
තොරතුරු තාක්ෂණය භාවිතා කරන ඊ රාජ්‍ය ව්‍යාපෘති ගත්තාම අපිට මේ අධියර කීපයකින් පරිණාමයට ලක් වෙන බව පේනවා. පළවෙනි අධියරේදී තමයි අපි ජනතාවට නිකම්ම තොරතුරු ලබා දීමේ වෙබ් අඩවි පවත්වාගෙන යෑම බලාපොරොත්තු වෙන්නේ. එහිදී කිසියම් අන්තර්ක්‍රියාවක් එහෙම වෙබ් අඩවියට පිවිසෙන්නා සහ තොරතුරු සපයන්න අතර සිදුවෙන්නේ නැහැ. එතනින් වෙන්නේ ඒකපාර්ශ්වීය තොරතුරු දැක්වීමක් පමණයි. උදාහරණයක් වශයෙන් ඔබ විමසුවොත් මම අලුත් හැඳුනුම්පතක්, ජාතික හැඳුනුම්පතක් ලබා ගන්න කෙසේද කියා අපගේ gic.gov.lk කියන වෙබ් අඩවියට පිවිසීමෙන් එම තොරතුරු ඔබට භාෂා තුනෙන්ම, ඉංග්‍රීසි, සිංහල, දෙමළ යන භාෂා තුනෙන්ම ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි 19:19 අමතල ඕනෑම දුරකථනයකින් කතා කරොත් ඒ සිටින සහායක නිලධාරියා විසින් ඔබට ඒ තොරතුරු ලබා දෙනවා. ඉතින් මේ එක පැත්තක් විතරයි. මීට ඔබට ගිහිල්ලා අපිට ඊමේල් හෝ වෙනත් තොරතුරු තාක්ෂණික මාර්ගයෙන් පුරවැසියාට තමන්ගේ ගැටලුව ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබුණොත් එයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් වෙබ් අඩවිය තුළින්ම හෝ වෙනත් තොරතුරු තාක්ෂණික උපක්‍රමයක් තුළින් ලබා දීම තමයි ඊළඟ අදියර වෙන්නේ. මෙතන අපි කියනවා මේ වෙබ් ප්‍රසන්ස් ඉඳන් ට්‍රාන්සැක්ෂනල් තත්ත්වය දක්වා අපි මේ තාක්ෂණය දියුණු කිරීම කියලා. අපි ඒ අවධිය තමයි මේ පසු කරමින් සිටින්නේ.
ඔව්, අපි දන්නවා දැන් විශේෂයෙන්ම දැන් මේ තියෙන රාජ්‍ය ආයතන වලට අමතරව විශේෂයෙන්ම ජනතාවට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරවා ගැනීමේදී අනිකුත් රාජ්‍ය ආයතන වල තියෙන පැමිණිලිත් ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබෙනවද මේ 19 දැන් අලුතින් ආරම්භ කළ තියෙන ඒ ව්‍යාපෘතිය සඳහා?
ඔව්, ඇත්තෙන්ම දැනට සම්බන්ධ වෙලා තියෙන ආයතන වල අපිත් සමග කටයුතු කරන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සහ ජනාධිපති කාර්යාලය සමග එක්ව කටයුතු කරන ඉතා කැපවීමෙන් වැඩ කරන කණ්ඩායමක් සිටිනවා. ඔවුන් එම ආයතනවල සියලුම ක්‍රියාවලීන් පිළිබඳව මැනවින් අධ්‍යයනය කරලා ඒ පිළිබඳව සවිස්තරාත්මකව අපිට දන්වලා තියෙනවා. ඒ වගේම කිසියම් වෙනස්කමක් වුණොත් එම සේවාවන්හි ඒ පිළිබඳවත් අපිට දැනුම් දෙනවා. උදාහරණයක් විදිහට සතියක් ගත වූ ක්‍රියාවලියක් දැනට දවස් 3න් හෝ දවස් 2කින් හෝ එක දවසකින් කරන්න පුළුවන් නම් ඒ තොරතුරුත් අපිට දැනුම් දෙනවා. ඉතින් ඒ ආයතන පිළිබඳව ඒගොල්ලෝ පුළුවන් තරම් දැනුවත් වෙලා ඉන්නේ. ඒ වගේම අපේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අපිට සම්බන්ධ නොවිච්ච ආයතන සම්බන්ධයෙන් අපිට පුළුවන් ඒ අපිට ඔබ කිව් පරිදි දින 3 කාලයේ සීමාව තුළ අවශ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගෙන එම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කෙසේදයි අපිට මේ විමසීමක් කරන්න පුළුවන්. ඒ කරලා ඒ අවශ්‍ය නිලධාරියා වෙත යොමු කරලා එම පුරවැසියාට අවශ්‍ය නිශ්චිත සේවාව කුමක්ද, නිශ්චිත පිළිතුර මොකක්ද, ඒ සඳහා පුරවැසියා විසින් සැපය යුතු විස්තර වේ නම් ඒ මොනවද, ගෙවිය යුතු ගාස්තුවක් වේ නම් ඒක කොහොමද, ඒක ගෙවන්නේ කොහොමද, ඒ අනාදී සියලු විස්තර අපි සොයා බලා නැවත දැනුම් දීමක් ඊමේල් මාර්ගයෙන් හෝ දුරකථන අංකයක් සම්බන්ධ කරලා දීලා තිබේ නම් මේ දුරකථන මාර්ගයෙන් ලබා දීමට තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ.
ඔව්, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ මේ ව්‍යාපෘති කළමනාකරු චින්තක රණසිංහ මහතා ඉන්නවා. අප දැනගන්නට කැමති වරුණ ධනපාල මහතා කිව්වා දැන් මේකේ විශේෂයෙන්ම මේ ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා. අප ඔබගෙන් දැනගන්නට කැමති මේ තාක්ෂණික ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ ව්‍යාපෘතිය තුළදී.
ඔව්, ඇත්තටම අපි මෙතන සලකා බැලුවොත් දැනට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය එහෙම නැත්නම් 19 කියන ආයතනය මේ සේවාව පුරවැසියන්ට ලබා දීම අවුරුදු 3ක් තිස්සේ පවත්වාගෙන එනවා. මේ සේවාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ පියවරක් වශයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට සමගාමීව පවත්වාගෙන ආපු gic.gov.lk කියන වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරලා මේකට නව මුහුණුවරක් ලබා දීලා තියෙනවා. පුරවැසියන්ට තමන්ගේ අභිමතය පරිදි ඒ සේවාවන් මේ තුලින් ලබා ගැනීම. මෙහිදී ඒක සාමාන්‍ය වෙබ් අඩවියක් පමණක් නොවේ. මේකේ එතනින් ඔබට ගිහිල්ලා ඒකට තව දුරටත් පුළුල් සේවාවන් කිහිපයක් අපි ඇතුළත් කරලා තියෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් පැමිණිලි සහ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම, ඊට අමතරව රජයේ නොයෙකුත් සේවාවන් ලබා ගැනීමට අදාළ කරන ලිපි නැත්නම් ආදුම් පත්‍ර ලබා ගැනීම වැනි සේවාවන් මේකට ඇතුළත් කරලා තියෙනවා. මේ සඳහා ඒ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා අපි විශේෂයෙන් කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් කියන ඒ අලුත් තොරතුරු තාක්ෂණ මේවලම් භාවිතා කරලා තියෙනවා. ඒ සඳහා තව අලුතෙන් අපි ඇතුළත් කරලා තියෙනවා අලුත් තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්. උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙකුට මේ තුල පවත්වාගෙන යන්න පුළුවන් ෆෝරම් එකක් ඒ ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා. එය අනුව මේක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කියන එක කෝල් ඒ අර 19 පමණක් සීමාව කරන්නේ නැතුව එතනින් ඉදිරියට ගෙනියන්න මේ වෙබ් අඩවිය තුලින් නව මුහුණුවරක් මේ සේවාව සඳහා ලබා දීලා තියෙනවා.
දැන් කෙනෙකුට හිතන්නට පුළුවන් දැන් කලින් රාජ්‍ය ආයතනයකින් යම් සේවාවක් ඉටු කර ගැනීමේදී ඒ අවශ්‍යතාවය ඉටු වුණේ නැති වුණොත් ජනතාව පැමිණිලි කරොත් ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. නමුත් දැන් මේ ක්‍රියාවලිය හරහා අප දැනගන්නවා මොන ආයතනයටද මේ පැමිණිල්ල යොමු කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයත් මේකට සම්බන්ධ වෙලා ඉන්න නිසා රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට මේකෙන් මඟ අරින්නට බෑ. විශේෂයෙන්ම අපි දන්නවා මේක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පවා බලන්නට පුළුවන් මොන වගේ රාජ්‍ය ආයතනවලටද වැඩියෙන් පැමිණිලි ලැබෙන්නේ කියලා. අප වරුණ ශ්‍රී ධනපාල මහතාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ වන විට මේ රාජ්‍ය ආයතනවල බලධාරීන් මොන විදිය ප්‍රතිචාරයක්ද මේ සඳහා යොදාගෙන තිබෙන්නේ කියලා.
ඇත්තෙන්ම මේ පසුගිය වසර කීපය තුළ රාජ්‍ය අංශයේ ආයතන විශාල පිබිදීමකට ලක් වුණා කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපගේ ප්‍රාදේශීය ලේකම් ජාලය වඩාත් ශක්තිමත් වෙලා තියෙනවා. එහි තියෙන මානව සම්පත් කළමනාකරණ විධික්‍රම ඒ වගේම තත්ත්ව නැංවීමේ ඵලදායිතාව නැංවීමේ ක්‍රමවලින් සහ තොරතුරු තාක්ෂණය කියන අංශ තුනෙන්ම. ඉතින් මෙහිදී මේ සඳහා නැගී එන නිර්මාණශීලී නායකත්වයක් මේ බොහෝ ආයතනවලට ලැබිලා තියෙනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය තමයි පුරවැසියන් පුළුවන් තරම් ශක්තිමත් කිරීම. එනම් පුරවැසියා රජය දෙස බලන ආකාරයෙන්ම ගැටලු දෙස බැලීමට රාජ්‍ය සේවකයන් හුරු කිරීම. ඉතින් මෙහිදී රජය කියන්නේ අපි දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල අමාත්‍යංශ වශයෙන් විවිධ විදිහට අපි රජය ඇතුළේ ඉඳගෙන බැලුවත් පිට ඉන්න මහ ජනතාවට පේන්නේ රජය එකක් විදිහට. ඉතින් ඒ සංකල්පය තමයි මෙහිදීත් භාවිත වෙන්නේ. එතකොට ඔබට මේ කාර්ය අයිති නැහැ හෝ මේ මට අදාළ දෙයක් නොවේ කියා එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් හෝ ප්‍රතිචාර දැක්වීමෙන් මගහැරෙනවට වඩා මෙය යොමු කළ යුතු වඩා සුදුසු පුද්ගලයා කුමක්දයි සොයා ඒ රාජකාරී මට්ටමේ සම්බන්ධයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික මට්ටමේ සම්බන්ධයක් වෙන්න පුළුවන්. මේ යටතේ තවත් දන්න අඳුරු නිලධාරියෙකුට මේක යොමු කරලා මහජනතාවට මේ වඩා ඉක්මනින් ලබා දීම තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ කිව්වා වගේ අපිට ලියුම් ලැබෙන ආකාර කීපයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තැපැලෙන් අපිට ලැබෙන ලියුම් තිබෙනවා. ඒ වගේම විද්‍යුත් තැපැලෙන් ලැබෙන ලියුම් තියෙනවා. දැනට බොහෝ රාජ්‍ය ආයතන තමන්ගේ තොරතුරු තාක්ෂණික හැකියාව වැඩි දියුණු කරගෙන තියෙනවා. තමන්ගේම වෙබ් අඩවි නිර්මාණය කරගෙන තියෙනවා. ඒ ඔවුන්ගේ මට්ටමිනුත් මේ ලැබෙන ඊමේල් පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියා යාන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. මේ ඔබ අපි මේ අද සාකච්ඡාවට භාවිතා භාජනය කරන 19-19 රජ තොරතුරු කේන්ද්‍රයේ සම්බන්ධ මෙම පැමිණිලි කිරීමේ යන්ත්‍රණය වෙන්නේ මේ එහෙම වෙන වෙනම තැන්වලට යෑමට තමන්ට මේ හැකියාවක් නැති එහෙම නැත්නම් එහෙම දන්නේ නැති පුරවැසියන්ගේ ප්‍රශ්න එක තැනකට යොමු වීමක්. එතකොට මෙහිදී එක තැනකට මේ එකතු වීම තුළ අපිට පේනවා මොන ආයතන සම්බන්ධයෙන්ද වැඩිපුරම මහජනතාවට ගැටලු තියෙන්නේ කියලා. ඒ වගේම මොන ආයතන වලින්ද මේ ගැටලු විසඳීම ප්‍රමාද වෙන්නේ කියලා. ඔබ කිව්වා වගේ ජනාධිපති ලේකම් තුමාට හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට හෝ අවශ්‍ය පරිදි අපිට මේ තොරතුරු ලබා දීමට පුළුවන්. අපි වරින් වර සංවාදයට ලක් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව යටතේ මෑතකදී පිහිටවුවා කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද කියලා, මැනේජ්මන්ට් රිෆෝම් සෙල්ස් කියලා රාජ්‍ය ආයතන බොහෝ සංඛ්‍යාවක. අපි පළමු අධ්‍යයන විදියට පටන් ගත්තේ අමාත්‍යංශ මට්ටමින්. එහිදී අමාත්‍යංශ තුල ක්‍රියාත්මක වන සේවාවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකට ලක් කරලා වැඩිම මහ ජනතාවට සේවාවක් ලැබිය යුතු අංශ කෙරෙහි අවධානයක් යොමු කරලා ඒ ගැන ක්‍රියාත්මක කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හිදී එම අමාත්‍යංශ වලට අමතරව ඒ අමාත්‍යංශ යටතේ තියෙන ආයතන වලත් විශේෂයෙන්ම දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන තමයි ඍජුවම මහ ජනතාව සමග ගනුදෙනු කරන්නේ. මේ ආයතන වලට කොහොමද නව තාක්ෂණය ඇතුල් කරන්නේ, ඒ වගේම රාජ්‍යංශ ප්‍රතිනිර්මාණයකින් කියන සංකල්පය, ඒ කියන්නේ රී ඉන්ජිනියරින් ගවර්න්මන්ට් පුරවැසියාගේ පැත්තෙන් බලලා කොහොමද අභ්‍යන්තර ක්‍රියාවලීන් සකස් විය යුත්තේ කියන එක ගැන පුළුල් විමර්ශනයක් කරලා එය ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවට වාර්තා කිරීමක් බලාපොරොත්තු වෙනවා. මෙහිදී ඒ සඳහා දෙන අපි උපදේශන ලබා දීමේ ක්‍රමවේදයක් පවතිනවා. ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ නිත්‍ය සමාජිකයෙක් තමයි ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන නියෝජිත ආයතනයේ සභාපතිතුමා. ඒ වගේම රාජ්‍යංශ ප්‍රතිනිධි නිර්මාණය කිරීමේ අධ්‍යක්ෂ දැනට වසන්ත දේශප්‍රිය මහතායිම තනතුර හොබවනවා. ඒ මහතාත් ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ නිත්‍ය නිරීක්ෂකයෙකු වශයෙන් කටයුතු කරනවා. එම නිසා මේ රාජ්‍යංශයේ තොරතුරු පමණක් නෙමෙයි සේවාවන් ලබා දීමේදී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ විශාල වගකීමක් මේ ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවට තියෙනවා. ඔබට නිශ්චිත වශයෙන් කියන්නම් එහි තියෙන ජනාධිපති විධානයේ මේ සඳහන් වෙන කාරණය. එනම් රාජ්‍යංශයන්හි සේවා ක්‍රියාවලීන් අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය කිරීම සහ අවශ්‍ය හා නිසි අවස්ථාවන්හිදී නවීන තාක්ෂණයේ භාවිතයට යොදා ගනිමින් රජයේ කාර්යයන් කාර්යක්ෂම හා සඵලදායී ලෙසත් ජනතා හිතවාදීවත් ඉටු කරන බව සාක්ෂාත් කරනු පිණිස අවශ්‍ය වෙනස්කම් හඳුන්වා දීම. මෙහිදී මේ සඳහන් කරන තාක්ෂණය තොරතුරු තාක්ෂණය පමණක් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. කාලයත් සමග අලුත් තාක්ෂණයන් එන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී තොරතුරු තාක්ෂණය උපරිම වශයෙන් භාවිත කළ යුතුයි කියන මතයේ ඉන්නවා. ගිය වසර එනම් 2009 වසර ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසර වශයෙන් අධිකර ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගම මේ ඊ රාජ්‍ය සංකල්පයටත් ඉතා පුළුල් අවධානයක් සහ ඉදිරිපීමක් ලැබුණා. එහි අවස්ථා දෙකක් විදිහට සලකන්න පුළුවන්. ගිය වසරේ නොවැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය. එනම් රාජ්‍ය ආයතනවල කෙසේද තොරතුරු තාක්ෂණ භාවිතය වඩාත් මහජන හිතවාදී සහ වියදම් අවම වෙන ආකාරයෙන් සහ වඩාත් සඵලදායී විදිහට භාවිතා කරන්න කියන එක. එම ප්‍රතිපත්තිය අනුව 2010 සිට වසර 3ක කාලයක් තිස්සේ සියලුම රාජ්‍ය ආයතන මෙහිදී අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සහ රජයට අයත් සමා වෙනත් ව්‍යාපාරික ආකාරයේ ආයතන පවා මේ සඳහා ඇතුළත් වෙනවා. ඒ සඳහා කොහොමද රාජ්‍යංශයේ සූදානම් විය යුත්තේ කියන එක ගැන නිසි මඟ පෙන්වීමක් දීලා තියෙනවා. ඊට අමතරව සිදුවෙච්ච වැදගත් සිදුවීම තමයි තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය භාවිතයෙන් ක්‍රෙඩිට් කාඩ් හෝ ඔබගේ ජංගමක දුරකථනය භාවිතයෙන් මේ රාජ්‍ය සේවන් ලබා ගැනීමේදී කළ යුතු ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දීම එකක් තමයි. එහිදී අපිට අවශ්‍ය නීති පද්ධතියක් වෙනස් කිරීමට සිද්ධ වුණා. දැනට තිබ්බ මේ එම මුදල් ගෙවීමේ කවුන්ටරේට පුද්ගලයා පැමිණලා මුදල් ගෙවීමේ ක්‍රමය වෙනුවට ගෙදරේ සිට හෝ වෙනත් අන්තර්ජාල පහසුකම් තියෙන ඕනෑම තැනක සිට මෙම ගෙවීම කිරීමේ හැකියාව හඳුන්වා දුන්නා. බස්නාහිර පළාතේ දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යටතේ තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාල මාර්ගයෙන් ක්‍රෙඩිට් කාඩ් පතම් මාර්ගයෙන් දැන් අලුත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තොරතුරු කීප විශේෂ තොරතුරු තාක්ෂණ සේවාවන් කීපයක් හඳුන්වා දීමට හැකියාව ලැබුණා. ඒ හින්දා මෙය දැනට රජයේ සේවයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. රජයේ සේවයේ දෙස නව ආකාරයෙන් බැලීමට බොහෝ රාජ්‍ය සේවකයින්ද පුරුදු වෙලා තියෙනවා. එම නිසා මෙම නව සංස්කෘතිය යටතේ මහජනතාවට වඩාත් සඵලදායි සේවාවක් ලබා දෙන්න හැකියාවක් ලැබෙන ඇතයි මම විශ්වාස කරනවා.
ඔව්, අපි අද අවධානය යොමු කරන්නේ පුරවැසි සේවාවන් වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය රාජ්‍ය සේවයට යොදා ගැනීම පිළිබඳවයි කතාබහට එකතු වී සිටින්නේ ජනාධිපති සහකාර ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සමගින් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු චින්තකරණ සිංහ මහතාටයි.
රජයෙන් සපයන පුරවැසි සේවා පිළිබඳ තොරතුරු සැනකින් දුරකථනය ඔස්සේ ඔබ වෙත අමතන්න 19:19 රාජ්‍ය තොරතුරු.
මේ කතා බහට ඔබටත් එකතු වන්නට පුළුවන් දුරකථන අංක 2:68:24 ඔස්සේ 2:68:24 අපේ දුරකථන අංකය. ඔබටත් පුළුවන් මේ කතා බහට එකතු වන්නට. අපි ශ්‍රී ලංකා තොරතුරු හා සංවිධාන තාක්ෂණ නියෝජිත ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු චින්තක රණසිංහ මහතාගෙන් දැනගන්නට කැමති දැන් වරුණ ශ්‍රී ධනපාල මහතා කිව්වා මේ වන විට රාජ්‍යාංශයේ විශේෂම ප්‍රතිනිර්මාණය කිරීම යටතේ රාජ්‍යාංශයට තොරතුරු හා සංවිධාන තාක්ෂණ යොදාගන්නේ කොහොමද, මේ පුරවැසි සේවාවන් වඩාත් ඵලදායි වහා රැක්ෂම යොදවා ගැනීම සඳහා කියලා. අප දනව දැන් ඔබතුමාලත් මේ වන විට ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ සමාජිකයන් විදිහට තමයි කටයුතු කරන්නේ. මේ 19:19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමේදී විශේෂයෙන්ම ඔබගේ ආයතනයට කොහොමද මේ රාජ්‍ය ආයතනවල සහයෝගය ලැබෙන්නේ මේ කටයුතු වඩාත් සාර්ථක වෙටු කර ගැනීම සඳහා?
ඔව්, ඇත්තටම මුලින්දම්ම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය බිහි කරපවදී සිටම්ම රාජ්‍ය ආයතනවල අපි පත් කළ තියෙනවා මේ සඳහා කටයුතු කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ නිලධාරියෙක්. ඔහු තමා මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සමග මුල සිටම සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙනුවෙන්. ඒ අය ඇත්තටම සෑහෙන උද්‍යෝගයෙන්, මොකද ගොඩක් ආයතන බලපුවාම දැන් ඒ ආයතන සඳහා ලැබෙන මේ එමතුම් ප්‍රමාණය සෑහෙන ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ඒ ආයතනවලටත් මේක මේ ගොඩක්, මොකද මේ ආයතනවල දෙන සේවාවන් පිළිබඳව පුද්ගලයන්ගේ තියෙන ඉල්ලුම තමයි පේන්නේ ඇත්තටම. ඒ අනුව ඒ ආයතනවල සෑහෙන උද්‍යෝගයක් තියෙනවා තොරතුරු ලබා දෙන්න, තොරතුරු යාවත්කාලීන කිරීමට. ඒ අනුව දැන් ගොඩක් ආයතන ඒ තමන් විසින්ම ඉල්ලලා තමන්ගේ ආයතනයේ තොරතුරුත් මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙත ඇතුළත් කරන්න අවශ්‍යයි කියලා තුන්වෙනි අදියරේදී අපි ඇත්තටම මුලින්ම මේ අදහස් කළ තිබුණේ ආයතන 30ක් පමණ ඇතුළත් කරන්න. ඒත් ඒක 70ක් දක්වා වැඩි වුණා. මොකද ඒ ආයතන විසින්ම ඉල්ලුම් කිරීම සිදු කරුණා, මේ ආයතන තමන්ගේ තොරතුරුත් මේ ආයතන වෙනුවෙන් ඇතුළත් කරන්න ඕන කියලා. එහිදී අපි ඒ අයව දැනුවත් කෙරුවා මෙන්න මේ විදිහේ ක්‍රියාදාමයක් තමයි තියෙන්නේ. කියන්නේ ප්‍රථමයෙන් මේ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියෙක්ව පත් කරලා, ඒ සම්බන්ධීකරණ නිලධාරියා හරහා ඒ නිලධාරියාව අපි පුහුණු කරලා, ඒ නිලධාරියා හරහා තොරතුරු ලබා ගැනීමේ කටයුතු අපි සිදු කරන්නේ. එහිදී සමහර දැන් ආයතනවල ඒ සඳහා පසුබෑමක් තියෙනවා නම් ඒ පිළිබඳව නිරන්තරයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබඳව මැදිහත් වෙනවා. ඒ මැදිහත් වෙලා ඒ කටයුතු निराකරණය කරගන්න පුළුවන් අපිට. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒ වගේම අනිකුත් ආයතනත් මේ සඳහා මඟ පෙන්වීම් සිදු කරන ඒ ආයතන වලට මේ තොරතුරු ලබා දීමේ කටයුතු සිදු කිරීම සඳහා. ඒ අනුව දැන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් රාජ්‍ය gsc.gov.lk කියන වෙබ් අඩවියට ආපුවාම එහි අපි අලුතින් ඉදිරිපත් හඳුන්වා දුන්නා පුද්ගලයන්ට සාමාන්‍ය පුරවැසියන්ට රජයේ ලබා ගැනීම ලබා දෙන සේවාවන් පිළිබඳ දුක් ගැනවිලි නැත්නම් පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියක්. මේකත් රජයේ පැවති ක්‍රියාවලියක් වුණත් මේක අන්තර්ජාලයට ආපුවා මෙතන තවත් ඊට වඩා ක්‍රියාදාමයක් සිදු විය යුතුයි. ඒ සඳහා කොහොමද කටයුතු කරන්නේ කියන රජයේ සාමාන්‍ය පිළිවෙතක් තියෙනවා. පැමිණිල්ලක් හරි දුක්ගෙනවිල්ලක් හරි ලැබුණාම දින 3ක් ඇතුළත ඒ සඳහා පිළිතුරක් ලබා දීම. ඒ ක්‍රියාදාමයේම අනුගමනය කරමින් අපි මෙහිදී සිදු කරන්නේ පැමිණිල්ලක් හරි දුක්ගෙනවිල්ලක් හරි GIC මේ වෙබ් අඩවියට ලැබුණාම එය ඒ අදාළ ආයතනයට යොමු වෙනවා. ඒක ඒ තුළ ඒ විශේෂයෙන් කරන ක්‍රියාදාමයක් නෙමෙයි. ඒක එහෙම ඒ ලබා දෙන මේ පැමිණිල්ල අදාළ ආයතනයට එතනින්ම යොමු වෙනවා. යොමු වුණාම ඒ අදාළ ආයතනයේ සිටින සම්බන්ධීකරණ නිලධාරියටත් අදාළ ආයතනයේ ප්‍රධානියටත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. එහිදී අපි දැනුවත් කළ තියෙන ඒ ආයතනවලට දින 3ක් ඇතුළත ඒ සඳහා පිළිතුරක් ලබා දෙන්න කියලා. ඒ පිළිතුර ලබා දුන්නාම පිළිතුර ලබා දීම දුන් සැනින්ම අදාළ පුද්ගලයාට පිළිතුරු පිළිබඳව යනවා නෝටිස් එකක්. ඒ අනුව ඒ පුද්ගලයාට ඒ පිළිතුර බලන්න පුළුවන්. එතෙන්දී මේ පිළිතුරු ලබා දීමේ ක්‍රියාවලිය සහ මේ පැමිණිලි කිරීමේ ක්‍රියාවලියේදී අපි ඒ පුද්ගලයන්ගේ අනන්‍යතාවය, ඒ පැමිණිලිවේ අනන්‍යතාවය අපි එතන කියන්නේ අනන්‍යතාවය පිළිබඳව මේ අපි ඒ මොකද කියන්නේ ඒකේ මේ ආයතනයේ වගකීම මේ වෙබ් අඩවිය සැහෙන ඒ ගැන වගකීමක් අරගෙන කටයුතු කරන්නේ. ඒ පිළිබඳව කිසිම තවත් කෙනෙකුට ඒ සඳහා මැදිහත් වෙන්න නොවෙන්නේ, ඒ අනන්තතාවය පිළිබඳ වෙන කෙනෙකුට තොරතුරු දැනගන්න බැරි වෙන විදිහේ ක්‍රියාමාර්ග මේ තුල අරගෙන තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒ පුද්ගලයාගේ හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය ලබා ගත්තට ඒ සඳහා ඇතුළත් කරන්න තිබුණත් වෙනම් කෙනෙකුට ඒ දේවල් ලබා ගන්න හැකියාවක් නැහැ. කවුද මේ පැමිණිලි යොමු කරලා තියෙන්නේ? ඒ වගේ දේවල් ආයතනයේ කිසිම කෙනෙකුට දැනගන්න බැරි වෙන විදියට ඒවා ඒ පිළිබඳ රහස්‍යභාවය රකින ආකාරයට මේ ක්‍රියාවලිය සිදු වෙනවා.
ඔව්, ඒ විදිහට තමයි ඒ කාර්යාවලිය සිද්ධ වෙන්නේ. ජනාධිපති සහකාර ලේකම් ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ වැඩපළන අධ්‍යක්ෂ වර්ණශ්‍රී ධනපාල මහතාගෙන් දැනගන්නට කැමැති. දැන් මේ විදිහට රාජ්‍ය අංශයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයෙන් සවිඵල ගැන්වීමේදී රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටත් වගකීමක් තිබෙනවා තමන්ගේ ආයතනය පිළිබඳව ජනතාවට උත්තර දෙන්නට. ඉතින් අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමැති මේ වන විට ඒ අයගේ ප්‍රතිචාර කොහොමද? තමන්ගේ ආයතනවල බල, ඒ කියන්නේ ආයතනවල සේවක සේවිකාවන් මේ පිළිබඳව මුලින්ම දැනුවත් කර යුතුයි. මේ සඳහා ඔවුන්ගේ තිබෙන ප්‍රතිචාරය, ඔවුන්ගේ නැඹුරුව කොයි ආකාරයෙන්ද කියලා අප ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි.
මේ සඳහායි මම කලින් පැවසු ආකාරයේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් තිබෙනවා. දැනට ආයතනික වශයෙන් තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගොඩක් ආයතන අරගෙන තියෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රබල සහයක් ලබා දෙනවා. ආදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන විසින් ඉලෙක්ට්‍රොනික මාර්ග සේවා ලබා දීමේ ක්‍රියාවලියට දැනටමත් පිවිසලා තියෙනවා. එකක් තමයි ඊ ඩිවිෂනල් සෙක්‍රටේරියට් කියන ඊ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රියාවලිය සහ ඊ ලෝකල් ගවර්න්මන්ට් කියන ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් පළාත් පාලන සේවාවන් ලබා දීමේ ක්‍රියාදාමය. මේ සඳහා විශේෂ පුහුණු රැස්වීම් කීපයක් වරින් වර පවත්වලා තියෙනවා. ඒ අනුව ආයතනික හැකියාවන් ඉතාමත්ම හොඳින් වර්ධනය වෙන බව අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙහිදී ඒ ආයතනවල නායකත්වය ඉතාම වැදගත්. බොහොම සුබවාදී විදිහට තමයි ඒගොල්ලෝ දකින්නේ. එම ආයතනවල තියෙන හැකියාවන්ගෙන් අපිට මේ ක්‍රියාවලිය කරගන්න බැරි අවස්ථාවලදී බොහෝ වෙලාවට මේ පිටින් හෝ ඒ අවශ්‍ය තාක්ෂණික දැනුමින් පුද්ගලයන් බඳවා ගැනීමට සහ එයාගේ සේවාවන් ලබා ගැනීමටත් වෙන පෞද්ගලික අංශයේ සේවාවන්ගෙන් ලබා ගැනීමටත් අවශ්‍ය සම්පත් සපයා ගැනීමට මේකළු මෙම නිලධාරීන් නිරන්තරයෙන් වෙහෙසි කටයුතු කරනවා. මෙහිදී තවත් දෙයක් මතක් කරන්න ඕනි, මේ අපි පරිගණක මාර්ගයෙන් තොරතුරු හා සේවාවන් ලබා දෙනවා කියපු ගාම කෙනෙක්ගේ මතකයට යන්න පුළුවන් මේක මේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිද්ධ වෙන දෙයක් කියලා. නමුත් දැන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පැත්තට රාජ්‍ය ආයතන බොහෝ නැඹුරු වෙලා තියෙන නිසා සහ තාක්ෂණයේ විසින් සිංහල සහ දෙමළ භාෂාවන් සඳහා අවශ්‍ය පරිගණක යෙදවුම් සඳහා අවශ්‍ය පසුබිම මේ වෙනකොට සකස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සිංහල යුනිකේත යුනිකෝඩ් කියන මේ ෆොන්ට් මාර්ගයෙන් ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ පැමිණිල්ල හෝ ඊමේල් පණිවිඩය සිංහලෙන් මුද්‍රණය කරලා අවශ්‍ය රාජ්‍ය ආයතන වලට යැවීමේ හැකියාව තියෙනවා. මේ සඳහා සාමාන්‍ය පුරවැසියෙකුට අවශ්‍ය දැනුමක් නැත්නම් ළඟම තියෙන නැනසල මධ්‍යස්ථානයකට ගිහිල්ලා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිල්ලා හෝ අවශ්‍ය ඒ සහාය ඉදින් ක්‍රියාකරුගෙන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව විධාතා මධ්‍යස්ථානත් දිවයින පුරා විසිරිච්චි පාසල් පරිගණක ජාලයක් තියෙනවා. ඒ වගේම බොහෝ තැපල් කාර්යාලවලත් දැන් අන්තර්ජාල පහසුකම් තියෙනවා. පෞද්ගලික සංවේදන මධ්‍යස්ථානත් තියෙනවා. ඒ වගේම ජංගම දුරකථන මාර්ගයෙන් මේ අන්තර්ජාලයට ප්‍රවේශ වෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවා තියෙනවා. ඉතින් මේ වැඩි වෙන ඉල්ලුමට හරියන විදිහට සේවාවන් සැපයීමට ආයතන හැඩ ගැසීමෙන් පවතිනවා. මෙම තොරතුරු තාක්ෂණ මුදුකාංග රැසක් සිංහල සහ දෙමළ භාෂාවලින් පළ වෙලා තියෙනවා. ඒ වගේම ඒ ක්‍රියාකාරී පද්ධතීන් ඒ විදිහට සකස් වෙලා තියෙන නිසා තවදුරටත් මේ භාෂාව කියන එක ගැටලුවක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පුරවැසියන්ට තමන්ගේ මේ පැමිණිලි ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් රාජ්‍ය වෙත ලබා දීමට මම තව උදාහරණයක් කියන්න කැමතියි. අපිට යන්න පුළුවන් කෙටි මාර්ගයක් තියෙනවා නම් අපි දිග මාර්ගේ යන්නේ නැහැ. ගොඩක් කෙනෙක් ඒ සඳහා තියෙන මේ අපි ඒක ඒ මඟ පෙන්නුවොත් ඒක කරලා දෙනවා. හොඳම උදාහරණ තමයි 19 කියන එක. දැනට රාජ්‍ය ආයතන වෙත පැමිණීමෙන් හෝ ලිපි වීමෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය වෙනුවට දුරකථන ඇමතුමකින් මේ විස්තර ලබා ගැනීමට ජනතාව පෙළඹී සිටිනවා. ඒ හින්දා ඒ රාජ්‍ය ආයතනත් දන්නවා නිරන්තරයෙන් අපි ගැන මහ ජනතාව විමසිල්ලෙන් සිටිනවා. මේ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක මොකක් හරි අතපසුතාවයක් වුණොත් මේ නව ක්‍රමයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ රජයට නැවත පැමිණිලි කිරීමේ හැකියාවක් තියෙනවා. මම කියන්නේ දැන් අපි බැංකු රාජ්‍ය වේවා පෞද්ගලික වේවා ATM ජාලයක් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයක් රට පුරා ව්‍යාප්ත කිරීම නිසා කවුන්ටරයෙන්ට ගිහිල්ලා තමන් ගනුදෙනු කිරීම විශේෂයෙන් මුදල් ආපසු ලබා ගැනීම සඳහා පෙළඹෙන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඒ තුලින් ඇති වෙලා තියෙන පහසුව සහ එම ආයතනික පහසුව සහ ගනුදෙනු කරුවන්ට සිදුවෙන පහසුවම තමයි අපි මේ වගේ සේවාවක් ලබා අන්තර්ජාලය හරහා ලබා දීමෙනුත් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ආයතනවලට අනවශ්‍ය ලෙස පැමිණෙන සංඛ්‍යාව අඩු වෙනව අමතරව ආයතනවලට අනවශ්‍ය විදිහට ලිපි ගොඩ ගැසීමත් සීමා වෙනවා. ඉතින් ඒ අනුව නිරන්තරවම තමන්ගේ ආයතනයේ ඊමේල් ලිපි මේ ලිපිනේ පරීක්ෂා කරලා බලලා ඊමේල් ලැබීම පරීක්ෂා කිරීම සඳහාම නිලධාරී කෙදවීම දක්වා රාජ්‍ය ආයතන මේ පුරුදු වීමට පුරුදු වෙලා තියෙනවා. දැන් ඒ කියන්නේ තමන්ගේ පිළිගැනීමේ නිලධාරියාට ලැබෙන දුරකථන ඇමතුමක් හා සමානව තමන්ගේ පොදු ඊමේල් ගොනුවට ලැබෙන ඊමේල් පරිණතයකටත් ප්‍රතිචාර දැක්විය යුතුයි කියන සුබවාදී මට්ටමට බොහෝ රාජ්‍ය ආයතන පත් වෙලා තියෙනවා.
ඔව් ඒ විදිහට තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. අප ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්නට කැමැති ඔබතුමා කිව්වා දැන් මේක කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නෙමේ සිද්ධ වෙන්නේ සිංහල දෙමළ භාෂාවෙන් ඕන කෙනෙකුට මේ සඳහා පිවිසලා තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්නට පුළුවන් කියලා. අප දන්නවා දැන් මේ වෙන විට විශේෂයෙන්ම නැගෙනහිර උතුරු පළාත තුල මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා කොහොමද ඉදිරි ක්‍රියාමාර්ග කියලා දැනගන්නටත් කැමැතියි.
එහිදී අපි පළාත් වශයෙන් වෙනසක් කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජාලය කිව්වහම ලංකාවේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සැප වෙන පොදු සේවාවන් සියල්ලම ඒ විදිහටම සැප වෙනවා. ඒ වගේම නැනසල ජාලය දිවයින පුරා ක්‍රියාත්මක වෙලා තියෙන උතුරු නැගෙනහිරත් ඇතුළුව. ඒ වගේම විද්‍යා තාක්ෂණික අමාත්‍යාංශයට සම්බන්ධ විද්‍යාතා ජාලයත් එසේම ක්‍රියාත්මක වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ විද්‍යා පාසල් ජාලය තුළ ක්‍රියාත්මක වන පරිගණක අන්තර් සම්බන්ධතා ජාලයත් එසේම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මෙහිදී අපිට භාෂා සිංහල දෙමළ භාෂාවෙන් මේ තොරතුරු පරිවර්තනය කිරීමේ යම් ගැටලුවක් ඇත්තට මේ අවස්ථාවේ තියෙන නිසා අපිට වෙබ් අඩවිය සහ අනෙකුත් සේවාවන් පිළිබඳව ඉතාම 100%ක් සාර්ථකත්වයට පත්වීමට නොහැකිවත් තිබුණත් අපි ඒ සඳහා උපරිම උත්සාහය යොදමින් සිටිනවා. මේ 30 වසරක යුද්ධය නිමාවීමත් සමගම ජනතාවට තමන්ගේ මූලික අවශ්‍යතා වලින් බැහැර වෙලා රජයේ විසින් සිදුවිය යුතු සේවාවන් පිළිබඳ නිරන්තර විමසීම් ලැබෙනවා. 19 දුරගතනේ ඔස්සේ ලැබෙන තුරුණැගෙනහිර පළාත් වලින් ලැබෙන දිනෙන් දින වැඩි වෙන ඉල්ලීම් සංඛ්‍යාව ඒ සඳහා හොඳම නිදසුනක්. ඊට අමතරව අපි මව්බිමින් බැහැරව ඉන්නවා විශාල ජන කණ්ඩායමක්. ඒ අය විවිධ රැකියාවන් සඳහා වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුතු සඳහා වෙන්න පුළුවන්, හෝ වෙනත් කටයුත්ත සඳහා බැහැරව සිටින අයට වෙන්න පුළුවන්. ඒ අයට අපගේ මේ 19-19 සේවාව ලබා ගැනීම, දුරකථන මාර්ගයෙන් ලබා ගැනීමට ඔයගොල්ලන්ට IDD පහසුකම් හා ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ගෙවාගෙන ලංකාවට කතා කිරීමේ අවශ්‍යතාවයක් සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගේ මේ පැත්තෙන් බලනකොට අමතර වියදමක්. ඉතින් මේ නව ක්‍රමයේ අර්ථයේ ඒගොල්ලන්ට gic.gov.lk කියන වෙබ් අඩවියට පිවිසලා මමගේ නිල ඉදිරිපත් කිරීමෙන් ඊමේල් මාර්ගයෙන්ම නැවත මේම සේවාව ලබා ගන්න පුළුවන්. මෙහිදී අපි තව පැත්තක් ආමන්ත්‍රණය කරනවා. එනම් පෙරවරු 8 සහ පස්වරු 8 කියන කාලයේ පරාසය විතරයි අපි 19-19 දුරකථන සේවා පහසුකම් ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ලෝකයේ තියෙන භූගෝලීය පිහිටීම අනුව වෙනත් කාල පරාසයක සිටින ජන කොට්ටාසයකට උදාහරණයක් විදිහට බඩගිර රටක සිටින ශ්‍රී ලාංකිකයින්ට මේ වෙනත් කාල පරිච්ඡේදයක් පරාසයක් එහිදී ඒගොල්ලන්ට අපේ දිවා කාලයේ ඒගොල්ලන්ගේ රාත්‍රී කාලයේ එහිදී වෙන මේ කාල ගැටලුව පිළිබඳවත් මේ සඳහා හොඳ මේ විසඳුමක් ලැබෙනවා කියලා මට කියන්න පුළුවන්. දැන් අන්තර්ජාලය ඔස්සේ මේ වැඩසටහන ප්‍රචාරය වෙනවා. ගොඩක් අය මේ slbc.lk වැඩවි ඔස්සේ මේ සම්බන්ධ වෙනවා ඇති. ඉතින් ඒ අයට මේ පහසුකම යොදා ගන්න පුළුවන් තමන්ගේ මේ ගැටලුව පිළිබඳව රජයෙන් කරන විමසීමක් කෙරේ නම් මේ යොදා ගන්න කියලා මම ආරාධනා කළා සිටිනවා.
චින්දක රණසිංහ මහතාගෙන් දැනගන්නට කැමති දැන් වරුණ ධනපාල මහතා සඳහන් කරා කිව්වා දැන් විශේෂයෙන්ම දෙමළ මාතින් මේ කටයුතු කිරීමේදී යම් දැනට අපහසුතාවයන් පත් තිබෙනවා කියලා. ඒ මගහරවා ගන්නට මොනවාරි ක්‍රමයක් ඉදිරියේදී අනුගමනය කරනවද?
ඔව්, ඇත්තටම දෙමළ මාධ්‍යෙන් තොරතුරු ලබා දීමේදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ තියෙන තොරතුරු දෙමළ මාධ්‍යයට හැරවීමේ කටයුතු මේ දිනවල ඇත්තටම අපි කරගෙන යනවා. මොකද ගොඩාක් ආයතනවල තොරතුරු දෙමළ මාධ්‍යයට හැරවිලා නැහැ. ඒ එතෙන්දි සිදු කරන්නේ එතන ඉන්න නිලධාරියා තොරතුරු ඒ දුරකථන ඇමතුමකට තොරතුරු ලබා දීමේදී වෙනත් භාෂාවක තිබෙන තොරතුරු දෙමළ මාධ්‍යයට එවෙලෙම හරවලා තමයි ගොඩක් වෙලාවට උත්තර දෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ආයතන 30ක පමණ තොරතුරු දෙමළ මාධ්‍යෙන් තියෙනවා. ඊට අමතරව අනිත් ආයතනවල තොරතුරු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඒ නිලධාරියා ඒ තොරතුරු ඒ වෙලෙම පරිවර්තනය කරලා තමයි ලබා දෙන්නේ. ඉතින් එතෙන්දී සුළුසුළු අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. මොකද පරිවර්තනය කිරීමේ දෝෂ එහෙම ඒ නිසා ඒ කටයුතු මගහැරවීම සඳහා අපි මේ දිනවල කටයුතු කරගෙන යනවා. සියලු සෑම ආයතනයකම තොරතුරු දෙමළ මාධ්‍ය පරිවර්තනයකින් මෙහිදී gic.gov.lk කියන වෙබ් අඩවියට ආපුවාම ඒහි ඇතුළත් කරලා තියෙන ආයතන 100ක පමණ තොරතුරු. ඒ ආයතන 100ම තොරතුරු අපි සිංහල ඉංග්‍රීසි භාෂාවට ආයතන 55කට වඩා අධික ප්‍රමාණයක තොරතුරු භාෂා තුනින්ම ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව මේ පැමිණිලි සහ දුක්ගැනවිලි මේ ලබා දීමේදී කෙනෙකුට තමන්ගේම භාෂාවෙන් ඒ ලබා දීමේ කටයුතු සිදු කරන්න පුළුවන්. එතෙන්දී කිසි ගැටලුවක් නැහැ. තමන්ට දෙමළ භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ පැමිණිලි ලබා දීමේ කටයුතු සිදු කරන්නත් පුළුවන්. ඒ සඳහා එම භාෂාවෙන්ම පිළිතුරක් බලාපොරොත්තු වීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ සඳහා අපි යුනිකෝඩ් භාවිතා කරලා තියෙනවා. යුනිකෝඩ් අක්ෂර භාවිතා කිරීම තුළින් ඒ කටයුතු සිදු කරලා තියෙනවා. ඒ අනුව ලංකාවේ ඕනම තැනක සිටින පුද්ගලයෙකුට තමන්ගේම භාෂාවෙන් පැමිණිල්ලක් හෝ දුක්ගැනවිල්ලක් රජයට ඉදිරිපත් කළා එම භාෂාවෙන්ම පිළිතුරක් බලාපොරොත්තු වීමේ හැකියාව මේ තුල තිබෙනවා.
අද අපේ කතාබහට එකතු වී සිටින්නේ ජනාධිපති සහකාර ලේකම්, ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ වැඩබලන අධ්‍යක්ෂ වරුණ ශ්‍රී ධනපාල මහතා සමගින් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු චින්තක රණසිංහ මහතායි අපි අද අවධානය යොමු කරන්නේ පුරවැසි සේවාවන් වඩාත් ඵලදායීව කාර්යක්ෂමව ඉදිරිකිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ රාජ්‍ය ආංශයට යොදා ගැනීම පිළිබඳවයි.
රජයෙන් සපයන පුරවැසි සේවා පිළිබඳ තොරතුරු සැනකින් දුරකථනය ඔස්සේ වෙත අමතන්න 19:19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය.
දැනුම ලබා ගමු උදෑසනකසේ, සිතැඟි වඩා නම් දිය ඇල්ලකසේ. සුභාරතී
ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ගොඩනගන තොරතුරු තාක්ෂණ කතිකාවත අඟහරුවාදා සුභාරති.
විදු සුව කියන එකේ තේරුම විද්‍යුත් දුරස්ථ සුවය කියන එක. ඒක රෝගියා කේන්ද්ර කරගත් සංකල්පයක්.
ශ්‍රී ලංකාව වගේ රටක තොරතුරු තාක්ෂණය භාවිතයට ගැනීමේදී ඇත්ත වශයෙන්ම අපි හිතනවා කලාවේ නව දැනුමක්, කලාවේ නව ප්‍රකාශනයක් කිරීමට අපිට හැකියාව උදා වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනේදී තොරතුරු තාක්ෂණයෙන් වෙන උදව්පදව්, ඒ වගේම තොරතුරු තාක්ෂණයෙන් වෙන යම්කිසි කාර්යභාරයක්, මෙය ඉතාමත්ම වැදගත්. අපේ රටේ සංවර්ධන ක්‍රියාවලිය තව අවුරුදු 20කින් වය කරන්න තියෙනවා නම් අපිට මං හිතන්නේ ඊට වඩා අඩු කාලයකින්, අවුරුදු 10ක් වගේ අඩු කාලයකින් සංවර්ධන ක්‍රියාවලිය අපිට නිම කරගන්නට පුළුවන් වෙයි අපි බලාපොරොත්තු වෙනවා තොරතුරු තාක්ෂණය භාවිතයෙන්.
මේ කතා බහට ඔබටත් එකතු වන්නට පුළුවන් 2:68:24 අපේ දුරකථන අංකය ඔස්සේ. අප දැනගන්නට කැමති ජනාධිපති සහකාර ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගෙන් මේ වන විට 19:19 අපේ රට තුළ විතරක් නෙමෙයි, ආසියාවේ විතරක් නෙමෙයි, අප දන්නවා ලෝකේම අවධානය යොමු වෙත්තේ ව්‍යාපෘතියක් කියලා. මේ ව්‍යාපෘතිය ආදර්ශයට අරගෙන මේ වන විටත් අප දන්නවා ලෝකයේ අනෙකුත් රටවල්වල මෙවැනි ව්‍යාපෘති, ආදර්ශ ව්‍යාපෘති ආරම්භ කරන්නට කටයුතු දා තිබෙනවා කියලා. අප ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ සඳහා හිමිවුණු විශේෂතා මොනවද, ඒ වගේම කොහොමද මේක ලෝකයේ අවධානය දිනාගත්තේ කියලා මේ 19:19 ව්‍යාපෘතිය.
ඇත්තෙන්ම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මෙක්සිකෝවේ පැවති විශ්ව සමුළු සම්මාන උළෙලේදී ලංකාවට හිමිවෙච්ච සම්මාන දෙකෙන් එකක් දිනාගත්තා. එකක් තමයි මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, අනික එක තමයි ශ්‍රව්‍ය හා දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකා විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණශීලී ඉදිරිපත් කිරීම. මෙහිදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට හිමිවෙච්ච විශේෂත්වය තමයි ඒ ලෝකයේ රාජ්‍යංශයේ සතු නිර්මාණශීලීම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ලෙස රටවල් 157ක ව්‍යාපෘති 546ක් පරදවා මුල් ස්ථානයට පැමිණීමට හැකිවීම. මෙහිදී ඇත්තෙන්ම තොරතුරු තාක්ෂණ භාවිතා කිරීමේ ප්‍රමාණයට වඩා මේ සංකල්පය පිළිබඳව තමයි ලෝකයේ අවධානය යොමු වුණේ. උදාහරණයක් විදිහට මෙතන
ගොඩක් රටවල් වලට භාෂා එකකට වැඩි ගානකින් තොරතුරු සැපයීමේ දුෂ්කරතාව තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන උපරිම සම්පත් යොදාගත්තත් මේදී ශ්‍රී ලංකාවේ භාවිතා වන ජාතික භාෂා තුනටම අදාළව තොරතුරු සැපයීමට හැකිවීමත් මේ සඳහා අවශ්‍ය තොරතුරු එක තැනකට ගොනු කර ගැනීමට හැකිවීමත් තමයි, ඒ වගේම ආචාරශීලීත්වයක් තමයි මෙහිදී විශේෂයෙන්ම ඇගීමට භාජනය වෙලා තියෙන්නේ. දකුණු ආසියානු කලාපීය රටවල කැබිනට් ලේකම්වරුන්ගේ රැස්වීමේදී පවා මේ සඳහා අවධානය යොමු වුණා. මේ පිටිපස්සේ ඉන්න කණ්ඩායම තමයි මෙහෙවන්නේ. ඇත්තටම ජනාධිපති කාර්යාලය හෝ ICTA ආයතනයට වඩා මේ ආයතන සම්බන්ධ වෙලා ඉන්න සම්බන්ධකරණ නිලධාරීන් සහ මේ ආයතනවල සිටින ප්‍රධාන නවීකරණ නිලධාරියවසෙන් කටයුතු කරන නිලධාරීන් තමයි මෙහි ඇත්තම ජයග්‍රාහකයන් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අනුග්‍රහයෙන් ඉතා කුඩා වශයෙන් එකතු කරන තොරතුරු එක් තැනකට ගොනු කිරීම තමයි මේ යාන්ත්‍රණයේ සාර්ථකත්වය. මෙම සාර්ථකත්වය කරා ළඟා වීමට බොහෝ රටවල් උත්සාහ දරනවා. එහිදී ඒ ආයතනවල තියෙන කැපවීම තමයි එම රටවල් වලට තියෙන ගැටලුව. ඒ කියන්නේ රජයේ සේවා සපයන ප්‍රධාන ආයතන හඳුනා ගැනීම සහ ඒවායින් සපයන සේවාවන් පිළිබඳ එක දත්ත සමුදායක් හදා ගැනීමේ කාර්යයේ ලෝකේ බොහෝ රටවල් දැනටමත් නිරත වෙමින් සිටිනවා. ඒ සඳහා ඔවුන් අපගේ වෙබ් අඩවියෙන් සහ දුරකථන ඇමතු මධ්‍යස්ථානයෙන් ලැබෙන අපිට ලැබෙන අත්දැකීම් හුවමාරු කර ගැනීමට පෙළඹිලා තියෙනවා.
අප චින්තක රණසිංහ මහතාගෙන් දැනගන්නට කැමති, දැන් මේ ක්‍රියාවලිය එක ආයතනයක ක්‍රියාවලියක් නෙමෙයි. වර්ණසිරි ධනපාල මහතා කිව්ව විදිහට රාජ්‍ය ආයතන බොහොමයක ඊට අදාළ නිලධාරීන්ගේ එකමුතුවකින් තමයි මේ ව්‍යාපෘතිය මේ විදිහට ක්‍රියාත්මක වෙන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ. අප දැනගන්නට කැමති මේ සඳහා මේ වෙන විට තිබෙන ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියලා.
ඔව්, ඇත්තටම ඉදිරි ක්‍රියාමාර්ගයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම තොරතුරු යාවත්කාලීන කිරීම අමතරව මේ ප්‍රශ්න ලැබෙන ප්‍රශ්න සහ දුක්ගැනි වලට පිළිතුරු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ මේ සඳහා සම්බන්ධ වී සිටින රාජ්‍ය ආයතන ඇතුලේ තවදුරටත් පුළුල් දැනුවත් කිරීමක් සිදු කළා. ඒ ආයතන වලට මේ තුලින් ලැබෙනා වූ ප්‍රතිලාභ පැහැදිලි කළා. ඒ ආයතන වලට මේ තුලින් ඒ ආයතන වල ලබන සේවාව තවත් කාර්යක්ෂම සිදු කර ගැනීම සඳහා අපගේ සහයෝගය ලබා දීමත් ඒ ආයතන වලින් මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමේ ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා ගැනීම සඳහා අපි මේ දිනවල කටයුතු කරගෙන යනවා. ඒක සාකච්ඡා තුලින් සම්මන්ත්‍රණයක් තුලින් ඒ කටයුතු සිදු කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. එහිදී මොකද මේක එක තැනකින් ආරම්භ වෙලා තව තැනකින් අවසන් වෙන ක්‍රියාවලියක් තියෙනවා මේ තුල. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් පැමිණිලක් සිදු කිරීම තුලින් ආරම්භ වෙලා එහිදී අදාළ රාජ්‍ය ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියා හෝ රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් මේ සඳහා පිළිතුරක් ලබා දීම තුලින් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ ක්‍රියාවලිය සිදු කර ගැනීම සඳහා වඩාත් ඵලදායී අන්දමේ ඒ ක්‍රියාවලිය සිදු කර ගැනීම සඳහා ඒ රාජ්‍ය ආයතනවල සිටින සියලු නිලධාරීන්ගේ කැපවීම අවශ්‍ය වෙනවා. ඇත්තටම ඒ කැපවීම ඒ රාජ්‍ය ආයතනවල ලබා දෙන සේවාවල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහාත් ඒ රාජ්‍ය ආයතන දෙන සේවාවල සේවාවන් පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ සෑහීමට පත් වීමේ தත්ත්වයේ ඉහළ නැංවීමටත් මේක යොදා ගන්න පුළුවන්. ඇත්තටම ඒ පිළිබඳව අපි දැනුවත් කළා. ඒ ක්‍රියාමාර්ගය ගැනීමේ කටයුතු මේ දිනවල අපි සිදු කරගෙන යනවා.
ඒ වගේම ඔබ කිව්ව විදිහට දැන් මේ රාජ්‍ය ආයතනවල ඒ වගේම තිබෙන තොරතුරු යාවත්කාලීන කිරීමත් අත්‍යවශ්‍යම වෙනවා. මේ වෙන විට මේ ක්‍රියාවලියට AI ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තෙම ආයතන දැන් මොනවා හරි මේ ලබා දීලා තියෙන තොරතුරු සේවාවන් පිළිබඳ මොනවා හරි වෙනසීමක් සිදු වෙලා තියෙනවා. ආයතන සෑම ආයතනයක්ම වගේ දැන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයටත් එහෙම නැත්නම් මේ වෙබ් අඩවියට ආපුවාම මේ වෙබ් අඩවියේ තියෙන විශේෂත්වය තමයි වෙබ් අඩවියට වෙබ්ඩ ඇතුළත් කියලා තියෙන තොරතුරු ඒ ආයතන විසින්ම නඩත්තු කර ගැනීමේ කටයුතු සිදු කරගන්න පුළුවන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී අපි ආයතන 100ක් මුලින්ම තෝරාගත්ත. ඒ ආයතන 100ේ නිලධාරීන් සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු තවත් නිලධාරී එක් තෝරගෙන ආයතන 100ෙම නිලධාරීන් 200ක් පමණ අපි පුහුණුවක් ලබා දුන්නා. මේ වෙබ් අඩවිය තියෙන තොරතුරු කොහොමද යාවත් කාලිනව සිදු කරගෙන යන්නේ? මොකද දැන් මේක සාමාන්‍ය වෙබ් අඩවියකට වඩා වෙනස්. මොකද සාමාන්‍ය වෙබ් අඩවියක තොරතුරු ඇතුළත් කරාම ඒ තොරතුරු යාවත් කාලින කිරීමේ කටයුතුත් අපි ඒ තාක්ෂණික නිලධාරියෙක් පසුපස යන්න වෙනවා. තාක්ෂණික නිලධාරියෙකුට කියලා තමයි ඒක කරවගන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ තියෙන තොරතුරු ඕනෑම තාක්ෂණික දැනුමක් නැති ඕනෑම පුද්ගලයෙකුට යාවත් කාලින කිරීමේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ අනුව අපි රාජයේ රාජ ආයතන වල තියෙන සම්බන්ධීකරණ නිලධාරීන් සහ තවත් නිලධාරියෙක් තෝරගෙන එයාට පුහුණුව ලබා දුන්නා. මුල් අදියරේ අපි තෝරගත්ත ආයතන 100ක ආයතන 100ේ නිලධාරීන් 200කට මේ පුහුණුව ලබා දීලා දැන් ඒ අය විසින්ම තමා මේ තොරතුරු යාවත් කාලින කිරීමේ කටයුතු කරගෙන යන්නේ. ඒ සෑහෙන උනන්දුවක් තියෙනවා ඇත්තටම. ගොඩක් ආයතන වල අපි බලාපොරොත්තු වුණාටත් වඩා ඉහළ මට්ටමේ ප්‍රචාරයක් තියෙනවා මේ තොරතුරු යාවත් කාලින කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඒ ආයතනට අපි දැනුවත් කරලා තියෙනවා ඒ ආයතනයේ අදාළ ඒ මේ සේවාවන් ලබා ගැනීමේ ෆෝරම් වගේ දේවල් ඉඳලම මේකට ඇතුළත් කරන්න කියලා. ආයතන බොහෝමයක ඒ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට අපි මේකේ කාර්යක්ෂම කළ යුතු අංශය තමයි මේ ගැටළු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේ කටයුතු. ඒකත් දැන් ගොඩක් ආයතන උනන්දුයෙන් කරගෙන යනවා. සාමාන්‍ය ගොඩක් ආයතන වල මේ සඳහා වෙනම අංශයක් තියෙනවා ඇත්තටම. උදාහරණයක් විදිහට ගත්තොත් මෝටර රථ දෙපාර්තමේන්තුව ඊළඟට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ ආයතන වල මේ ප්‍රශ්නවල සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන ප්‍රශ්න පිළිබඳව පිළිතුරු ලබා දීම සඳහා වෙනම අංශයක් තියෙනවා. ඉතින් ඒ නිලධාරීනොත් ඇත්තටම මේ තාක්ෂණයෙන් සවිබල ගන්නනවා මේ ක්‍රියාවලිය තුළ. මොකද ඒ අයට නිතරම අර ලියුම් වලට උත්තර ලියලිය ඉන්නවට වඩා ඉතා කාර්යක්ෂම අන්දමින් ඉතා ශීඝ්‍රයෙන් මේ පිළිතුර ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමත් ඒ තුළින් තමාගේ කටයුතු කාර්යක්ෂමව සිදු කර ගැනීමේ හැකියාවත් මේ තුළින් ලැබෙනවා.
අප වරුණ ශ්‍රී ධනපාල මහතාගෙන් දැනගන්නට කැමති දැන් ජනතාවත් මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. ජනතාවගේ සහයෝගයත් අත්‍යවශ්‍ය වෙනවා මේ කාර්යාවලිය දිගටම පවත්වාගෙන යාම සඳහා වඩාත් ඵලදායීව කරගෙන යාම සඳහා. ජනතාව කොයි ආකාරයෙන්ද මේ අවස්ථාවේදී දැනුවත් විය යුත්තේ? ඔවුන්ට මොන විදිහේ උපදේශයක්ද මේ අවස්ථාවේදී ඔබතුමා ලබා දෙන්නේ?
ජනතාව දැනටමත් 19 රාජ්‍යතරතුරු කේන්ද්‍රය සමග සක්‍රිය ලෙස සම්බන්ධ වෙලා තියෙන බව අපි දන්නවා. දවසකට ඇමතුම් 2500-3000 අතර සංඛ්‍යාවක් ආයතනය වෙත ලැබෙනවා. ඉතින් මේ මෙහිදී එකම පුද්ගලයා වරින් වර කතා කරලා විවිධ සේවා ලබා ගන්නවට අමතරව මෙම සේවාව පිළිබඳව තමන්ගේ නැද හිත මිතුරන් සහ වෙනත් ප්‍රවේශයන් දැනුවත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රධානතම දේ. එහිදී අපිට වෙන අතිරේක වියදමකින් තොරවම මෙම සේවාව සඳහා ප්‍රචාරණයක් ලබා දීමට පුළුවන්. අපි මෙහිදී පුරවැසියාට පහසුව සලසනවා වගේම සමස්ත රටේ තියෙන මේ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියටත් අපි සහයෝගයක් දෙනවා. ඒ කියන්නේ වෙනත් නිලධාරියෙකු විසින් මේ සඳහා විහිසමහන්සියෙන් සකස් කරන ලද තොරතුරු පද්ධතියක් තිබීම උපරිම ලෙස භාවිතා කිරීමට මහ ජනතාව පළඹනවා. ඒ හින්දා අපිට එකම දේ නැවත නැවත සකස් කිරීම අවශ්‍ය වෙන්නේ. අපිට මේ වෙබ් අඩවියට පිවිසීමට හැකි ඕනෑම කෙනෙකුට රජයේ කරන්නේ මොකද්ද, රජයේ කාර්යය මොකද්ද කියලා එක සැරේ බලා ගන්න පුළුවන්. තම තමන්ට දැනුවත් වෙන්න පුළුවන්. ඒ යාවත් කාලීන වෙච්චි තොරතුරු අවගේ හිත මිත්‍රාදීන් සමග හුවමාරු කර ගැනීම හැකියාව තියෙනවා. අවශ්‍ය නම් මුද්‍රණ පිටපතක් හෝ ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ පිටපත යාවත් කාලීන වූ විස්තර ඇතුළත් පිටපතක් බවට තමන් සහතික වෙන්න ඕනි වෙන කෙනෙකුට මේ තොරතුරු ලබා දීමට පෙර. මොකද කියනවා නම් චින්තකරණසිංහ මහතා කිව්වා වගේ අපි නිරන්තරයෙන් මෙම තොරතුරු යාවත් කාලීන කරනවා. යම් කිසි වෙනසක් වෙලා තිබුණොත් එම පුද්ගලයා විසින් තමන්ගේ හිතමිතුරෙකුට දෙන තොරතුරු සහ යාවත් කාලීන වෙලා තියෙන තොරතුරු අතර එහි වගකීම
රජය විසින් අපට ගන්න විදිහක් නැහැ. නමුත් යම්කිසි මඟ පෙන්වීමක් යම්කිසි ආයතනයකට ලබා දීමට ඕනෑම කෙනෙකුට අපි අයිතිය දීලා තියෙනවා. ඇත්තෙන්ම රජය විසින් කළ යුතු කාර්යයෙන් සෑහෙන කොටසක් අපි පුරවැසියාවත් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ තමයි නව රාජ්‍ය පාලනය පිළිබඳ සංකල්පයේ මුල් අවස්ථාවක්. يعني පාටිසිපේටරි ගවර්න්මන්ට් කියන සංකල්පය. මෙහිදී රජයත් මහජනතාවත් අන්ත දෙකක ඉන්නේ නැතුව මෙම රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. තම දෙමාපියන්ට පුළුවන් තමන්ගේ දූ දරුවන්ට මෙම වෙබ්බඩවිය ගැන කියලා දීලා මේ තමන්ගේ අන්තර්ජාල ප්‍රවේශ හැකියාව තියෙනවා නම් නිවසේ හෝ පාසලේ හෝ වෙනත් තැනකදී මෙම gic.gov.lk කියන අඩවියට පිවිසලා එහි තියෙන විශේෂාංග පරීක්ෂා කරලා බලන්න. මෙහිදී සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමට අමතරව අපි කතා මෙතින් කතා කරන පැමිණිලි ඉදිරිපත් කිරීම යාන්ත්‍රණය පිළිබඳවත් අත්හදා බලන්න. කිසියම් හෝ ගැටලුවක් තිබේ නම් රජයේ ආයතනයක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය හෝ වේවා ජාතික මට්ටමේ හෝ පළාත් මට්ටමේ වේවා කිනම් හෝ පැමිණිල්ලක් ඔබට හිතේ තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් අපිට මේ ප්‍රශ්නවල පරාසය පිළිබඳ තේරුම් අරගෙන රජයේ නිලධාරීන් වශයෙන් ඒ සඳහා අපි සූදානම් විය යුත්තේ කෙසේද? උදාහරණයක් වශයෙන් අපිට කැලිකසල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ එසේ නැත්නම් ශබ්ද වැඩිවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳව ඒ ප්‍රදේශ පිළිබඳ මේ පැමිණිල්ලක් කරොත් අපිට පුළුවන් ඒ පිළිබඳව යදාල ආයතන වෙත එම තොරතුරු දැන දීලා ඒ වගේම අපි පෞද්ගලිකව මේ පැමිණිල්ල කරන අයට අපි ස්තුතිවන්ත කිරීම සහ මේ පැමිණිල්ල අපි බාරගත් බවට දැනුම් දීමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඔව් අප ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්නට කැමති දැන් මේ ව්‍යාපෘතිය ආරම්භ වෙලා දැන් ක්‍රියාත්මක වීමේදී වැඩියෙන්ම පැමිණිලි මේ වන විට ලැබිලා තිබෙන්නේ මොන ආයතනයටද? ඒ වගේම ඒ සඳහා ඒ අයගේ ප්‍රතිචාර කොහොමද කියලා අප දැනගන්නට කැමති චින්තකරණ සිග මහතා.
ඇත්තටම පැමිණිලි මේ ව්‍යාපෘති පැමිණිලි කියන මේ අංගය අපි මේ ඇතුළත් කරලා තියෙන gic.gov.lk කියන වෙබ් අඩවිය තුළ එහිදී මේ වෙබ් අඩවියේ ලැබෙන පැමිණිලි අපි පරීක්ෂා කළ බලපුවාම ඒක ගොඩක් වෙලාවට කෝල් සෙන්ටර් එකේ මේ 19 19ට ලැබෙන 19 19න් තොරතුරු ඉල්ලන ආයතන වලින් ඉහළම ආයතන 10 ගත්තොත් ගොඩක් වෙලාවට තියෙන්නේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එක නැත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒ වගේ ආයතන තමයි වැඩිපුරම තොරතුරු ඉල්ලලත් මේ 19 19ට එමුතුන් ලැබෙන්නේ. ඒ වගේම තමයි මෙතන අපි ලැබෙන පැමිණිලි ප්‍රමාණය බලපුවාමත් වැඩිපුරම පැමිණිලි ලැබිලා තියෙන්නේ මෝටර් රථ ප්‍රවාහන කොන්සල්ස් දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් රේල්වේ දෙපාර්තමේන්තුව ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ වගේ ආයතන ඊළඟට රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තු ඒ වගේ ආයතනට තමා ගොඩක් වෙලාවට පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු මේ ආයතන තමා වැඩිපුරම පැමිණිලි ලැබෙන ආයතන වශයෙන් පවතින්නේ.
ඔව් අපි අද අවධානය යොමු කරේ පුරවැසි සේවාවන් වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ රාජ්‍යාංශයට යොදා ගැනීම පිළිබඳවයි. අපේ කතා බහට එකතුනේ ජනාධිපති සහකාර ලේකම් ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ වැඩබලන අධ්‍යක්ෂ වර්ණශ්‍රී ධනපාල මහතා සමගින් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු චින්තකරණ සිංහ මහතායි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී මේ ව්‍යාපෘතිය පිළිබඳව අද දවස සේදී සුභාරති සංවාද මණ්ඩපයෙන් කතා බහ කිරීම පිළිබඳව අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපය සම්බන්ධීකරණය කළ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සංනිවේදන ප්‍රධානි අතුල පුෂ්පකුමාර තාක්ෂණික දායකත්වය ලබා දුන්නා උපුල් චන්දන නිෂ්පාදනය කළ සාගර සම්පත් මම සුජාතා කරුණාරත්න ඔබට ජයග්‍රාහී දිනක්.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වසරේ සෑම දිනකම උදේ 8 සිට රෑ 8 දක්වා ඔබ වෙනුවෙන් විවෘතයි. 19:19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය.
මග බලා හිඳි නිගිලී යනවනම් අභිමානයෙන් අනාගතයේ මාවතේ පෙරමග බලා හිඳී ආඩම්බරයෙන්